මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්තුම ශීල සමාදන් වෙන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාථේතං පුනප්පුනං. තම්හි ඡන්දං කෛරාථ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, කර්මයක් කර්මඵලයක් පිළිබඳ විශ්වාසය තුළින් කෙනෙකුගේ ජීවිතය යහමඟට හරවා ගන්න අවස්ථාව සැලසෙනවා. පින්පව් කුසල් ලකුසල් ගැන හරි අවබෝධයක් නැති තැනැත්තා මේ සංසාරයේ අතරමං වෙලා දුකටපත් වෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ නිතරම වාගේ පිනට ලැබී පිනට නැඹුරු ජීවිතයක අගය අපට මතක් කර දෙනවා. දැන් මේ මාතෘකා කළ ගාථාවත් ඒ වගේ අවස්ථාවක් පෙන්නුම් කරනවා. මේ ගාථාවට අදාළ නිදාන කතාවෙන් ඉදිරිපත් කරන්නේත් පින්වලාගයට හොඳ සාධකයක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජගහ නුවර පිප්පලි ගුහාවෙහි ධානයට සම්වැදිලා ඉඳලා සමාපත්තියට සම්වැදිලා ඉඳලා හත් දවසකට පස්සේ ඒ ධානයෙන් නැගිටලා පිණ්ඩපාතයේ වැඩීමට සුදුසු ස්ථානයක් පිළිබඳව දිවසින් විමසලා බැලුවා. උන්වහන්සේට පෙනී ගියා හැල්කෙතක් ළඟ පොරි බදිනා ගෙවිලියක් දකින්න ලැබුණා. පෙනුණා. ඒකම කල්පනා කළා මේ තැනැත්තියට දානමය පින්කමක් කරන්න තරම් ශ්‍රද්ධාව තියනවාද කියලා තේරුම් ගත්තා. බොහොම ශ්‍රද්ධාවන්ත තැනැත්තියක්. මා ඉදින්ට වැඩියොත් විශාල පුණ්‍ය සම්පත්තියක් එකතු කර ගන්න පුළුවන් කියලා හිතලා මහා කරුණාවකින් යුක්තව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ සල්කිත ළඟට වැඩම කළා. අර ගෙවිලියත් ඒ ස්ත්‍රියත් මේ ස්වාමීන් වහන්සේ දැකලා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා බොහොම සතුටින් අර පොරි එහෙම නැත්නම් විලඳ ගෙනල්ලා ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට පූජා කරලා පසඟ පිහිටුවල වැඳලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීන් වහන්සේ යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කළා නම් ඒක ලබා ගන්න මටත් මේ පින හේතු වාසනා වේවා කියලා ස්වාමීන් වහන්සේ තනුමෝදන් කළා. එසේම වේවා කියලා. එතකොට මේ ගෙවිලිය බොහොම සතුටු සිතින් ආපසු හැරිලා යන අතරේ ඒ නියරේ හිටපු ඝෝර විෂ ඇති සර්පයෙක් නයික් වෙන්න ඕන මේ තැනැත්තියගේ කෙන්ඩා දෂ්ට කරා එතනම මැරිලා වැටුණා. නමුත් ඒ එක්කම නිදා පිබිදි කාලයක් වගේ නිින්දෙන් නැගිට්ටා වගේ මේ තැනැත්තිය ඊළඟට දන්නේ තවුදිසා දෙව්ලොව යම්කිසි විමානයක රන් විමානයක පහළ වුණා. ඒ විමානයේ විශේෂත්වය පොරිවැල් එල්ලෙනවා ඒ අතින් මේ අතින්. මේ තැනැත්තිය ආවර්ජනා කළ බැලුවා මේ තරම් සම්පත්තියක් මට කොහොමද ලැබුණේ කියලා. පෙනුණා මේ සුළු ඥානය පින්කමිනුයි මේක ලැබුණේ. ඉතින් කල්පනා කරා මේ විදිහේ සුළු පින්කමකිනුත් මෙහෙම සම්පත්තියක් ලැබුණා නම් දැන් ඉතින් මම ප්‍රමාදයට වැටෙන්න සුදුසු නෑ. අප්‍රමාදීව තව මේ පින් මගේ සම්පත්තිය තහවුරු කරගන්න ඕන කියලා හිතලා මේ තැනැත්තිය මහාකාශ මහරහතන් වහන්සේ වැඩ සිටිනේ කුටිය ළඟට එළිවෙන යාමේ ගිහිල්ලා වත් පිළිවෙත් කිරීම වශයෙන් එතන කියන හැටියට රත්රන් ඉදලක් අයෙදී දෙකකින් ඉදලකින් කුඩයක් එහෙම අරගෙන ඒ පිළිවෙන් මිදුල ඇමද්දා ඒ වගේම පෑන් භාජන එහෙම පුරවලා තිව්වා. මහරහතන් වහන්සේ උදෑසන බලනකොට මේ ඔක්කොම කෙරිලා තියෙනවා. හිතුවා මේ පොඩි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මේ වත් පිළිවෙත් කරන්න නැtei කියලා. දෙවෙනි දවසෙත් මේක සිද්ධ වුණා. දෙවෙනි දවසෙත් ඒ විදිහට හිතුවා. තුන්වෙනි දවසේ අර අතුගාන සද්ද ඇහිලා අලුයම් කාලෙදිම මහාකාශ මහරහතන් වහන්සේට ඒ පැත්ත බලනකොට අර දොරේ යතුරු සිදුරෙන් එහෙම ඒ පෙනුණා යම්කිසි ආලෝකයක්. අර දෙවඟනගේ ආලෝකය ඒ දැකලා දොර ඇරලා මේ කවුද මේ අමදින්නේ කියලා ඇහුවා. එතකොට ඒ දෙවඟන කියනවා මේ දෙවඟන දැන් හැඳින්වෙන්නේ ලාජදේව දීතා කියලා. ලාජදේවදුව ලාජ කියලා කියන්නේ විනද. ඒ නමින් හැඳින්වෙන්නේ. එතකොට කවුද කියලා ඇහුවා. මම මේ ස්වාමීන් වහන්සේගේ උපස්ථායික ලාජදේවදුවයි. මන් දන්නේ නැහැ මට එහෙම උපස්ථායිකාවක් ඉන්න බව. කවුද කියලා ඇහුවාම කිව්වා වසන්තරී කිව්වා එදා මේ ඊයේ මම අර විනද පූජාව කළා යන අතරේ මේ විදිහට සර්පෙක් දෂ්ට කළා මරණයටපත් වුණා. ඒකම මේ තත්ත්වයක් ලැබුවා. දැන් මම කල්පනා කරායි මගේ මේ දිව්‍ය සම්පත්තිය තහවුරු කරගන්න ඕන අප්‍රමාදීව පින් කරන්න ඕන කියලා. මහාකාශ මහරහතන් වහන්සේ බොහොම උග්‍ර තපෝවෘත ඇති කෙනෙක් බව මේ පින්නතුන් අහලා තියෙන දුතංගධාරී ස්වාමීන් වහන්සේ නම අර විදිහට කරුණාවෙන් අර තැනැත්තිය පිළිබඳ කරුණාවෙන් ඒ දානය දීමට අවස්ථාව සැලසුවාට මොකද මේ අවස්ථාවේ අර ඒ තමන් වහන්සේගේ උග්‍ර පැවැත්මට අදාළ විදිහට වැළුවම අකාරුණික වගේ ඒ විදිහට කිව්වා කවුද මේ ඊයේත් පෙරේදාත් මේ විදිහට වද පිළිවෙත කරේ ඒත් මම කියලා කිව්වහම දැන් ඉතින් කරපු දේ ඔය ටික ඇති ඊට පස්සේ මේ පලාතේ එන්න එපා කියලා එතකොට කියනකොට මේ තැනැත්තිය ආඩන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි මට අවසර දෙන්න මේ තවත් මගේ පින වැඩි කරගෙන තහවුරු කරගෙන සම්පත්තිය වැඩි කරගන්න කියලා. නමුත් මහාකාශ මහරහතන් වහන්සේ කියනවා දැන් නුඹ මේ විදිහට කරන්න පටන් ගත්තොත් අනාගතයේ ධර්මකථිකයන් වහන්සේලා ධර්මදේශනාවේදී කියාවිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් දෙවඟනන්ගෙන් වත් පිළිවෙත් ලැබුවා කියලා. ඒක කියන්න ඉඩ තියන්න එපා. ඒක නිසා මේ පළාතට එන්නවත් එපා කියලා එළෙව්වා. එතකොට මේ තැනැත්තිය අහසට නැගලා ආඩමින් අනේ ස්වාමීනි මට අවසර දෙන්න කියලා නැවත නැවතත් ඒකට යන්නේ නැතුව ඉන්නකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසුර ගැහුවා. මේ තැනැත්ති තමන්ගේ ප්‍රමාණය දන්නේ නැහැ මෙතන යන්න කියලා. ඒ අසුර ගැහුවට පස්සේ තමයි ඒ තේජස තුල දෙව්දුවට නැවතත් ඉන්න බැරි වුණා. එතන අහසට පැන නැගිලා දුක් ගැනවිල්ල කිව්වා. කියනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින අවස්ථාවේ ගන්ධකිලියේදීම ඒ ගන්ධකුටියේදීම මේ අඬන සද්දය ඇහිලා ආවර්ජනා කරලා බලලා මේක දැකලා මේ තැනැත්තිය කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ආලෝකය විහිදවලා බුදුරජාණන් වහන්සේ එතන ඉදිරියේ ඉන්නවා වගේ පෙන්눔 කරලා අර අපි මාතෘකා කළ ගාථා ධර්මයේ වදාළ බවයි සඳහන් වෙන්නේ. ඒ ගාථාවෙන් කියවෙන්නේ කොටින්ම බුදුරජාණන් වහන්සේ ඒ දෙව්දුව සැනසීම වශයෙන් කිව්වේ එක්තරා විද්‍ය මධ්‍යස්ථ ප්‍රකාශනයක්. මගේ පුත්‍ර කාශ්‍යපට තමන්ගේ සංවරය රැක ගැනීම අයිති. ඒ වගේම පින් කරන අයට තමන්ට අයිති පින් පිළිබඳව උනන්දු වීම වටිනවා කියලා ඒ මධ්‍යස්ථ විදිය ප්‍රකාශයක් කරමින් අපි මාතෘකා කළ ගාථාව වදාලා අපි ඒක නැවතත් මතක් කරගනිමු. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඉතින් පුරුෂයෙක් එහෙම නැත්නම් මිනිසෙක් පිනක් කරයි නම් කරන්නේ නම් එය නැවත නැවතද කරන්නේය. ඊළඟට ඒ පින පිළිබඳව ඡන්දයක් කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නේය. මොකද ඒකට හේතුව සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින්වල රැස්වීම පින් එකතු කර ගැනීම සැපයකි, සැපයට කාරණයකි කියලා ඒ සරල අදහසක් එතන ඉදිරිපත් කළා. ඒ ගාථාව එක අහලා අර ශ්‍රද්ධාවන්ත දෙව්දුව සෝවාන් ඵලයට පැමිණි බවක් කියවෙනවා. ඉතින් මේක ඊටාම පොඩි කතාන්තරයක් මෙතන තිබෙන්නේ. මේ තුලින් අපට පෙන්눔 කරන්නේ අර කලින් කියාපු විදියට මිනිසියෙකුගේ ජීවිතය සැපවත් කර ගැනීමට පින් උපකාර වන අන්දමයි. දැන් අපි කල්පනා කරලා බලමු. දැන් මෙතන මේ ගාථාවෙන් කියවෙන්නේ ඇත්ත වශයෙන්ම අර බුදුරජාණන් වහන්සේ අදහස් කළ එතන පින දැන් කෙනෙක් මේ පිනක් කරලා ඉවරලා දැන් ඉතින් මට ජීවිතේටම මේ පින ඇති කියලා එතනින් නවතින්නේ නැතුව පුනක් පුනක් නැවත නැවතද පින් කරන්නේය. යමෙක් පිනක් කරයි නම් කරන්නේ නම් ඒක කරලා ඉවර වෙලා ඉන් සෑහීමකටපත් වෙන්නේ නැතුව නැවත නැවතද ඒ පින් කරන්නේය. ඒ පින් කරන්න අවස්ථාව නැති වෙනකොට පින් කරගන්න බැරි වෙනකොට යටත් පිරිසේ නවම වශයෙන් ඒ පිළිබඳව කැමැත්තක් ඕනෑකමක් හෝ හිතේ ඇති කරගන්නේය. ඡන්දං ඕනෑකමක් ඇති කරගන්නේ කියලා දැදගත්තාම මේ පින්තුන් ටිකක් කල්පනා කරනකොට තේරෙනවා. දැන් අපි පිනට ලැබිව පිනට නැඹුරුව හිත හරස් කරගත්තේ නැත්නම් පින පිළිබඳ කැමැත්තක් පින් නොකරන අවස්ථාවේ පවා ඇති කරගත්තේ නැත්නම් පින් කරන්නට අවස්ථාව ආවම අපි පසුබට වෙනවා, පස්සට යනවා, හිත හිතා ඉන්නවා. නමුත් හැමතිස්සෙම අනේ මට පිනක් කරන්නේ නැත්නම් කියලා අර කියාපු ඡන්දය කියන එක වැදගත් දෙයක් මේ ධර්මයේ. කුසල ඡන්දය කියලා කියනවා පින් කිරීමට ඇති ඕනෑකම කැමැත්ත. ඒක දැඩිව තියෙන පුද්ගලයා මම කියලා ඉදිරියට ඇවිල්ලා ඒ පින්කම බාර ගන්නවා, පින්කමට කර දෙනවා. ඒ විදිහේ ශක්තියක් තියෙනවා. සමහර වෙලාවට අර ඡන්දය නැත්නම් පින් නොකරන අවස්ථාවේ ඒකට සුදුසු විදිහට සිත සකස් කරගෙන නැත්නම් ඒ තැනත්තාට පින් කරන අවස්ථාව ගිලිහිල යනවා. පස්සේ හිතෙනවා ශාමට පිනක් කරගන්න තිබුණ අවස්ථාව නැති වෙලා ගියා, මං හිත හිතා හිටියා. අන්න ඒක නිසායි මේ පොඩි ගාථා වුණත් බොහොම ගැඹුරු අදහසක් තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. අර නැවත නැවත පින් කරන්නේ කියලා කියන්නේ මොකද? පින්වල එකතුව සැපයක්. පින්වල එකතු වීම මේ සාංසාරික සත්වයාට මෙලෝ පරලෝ වශයෙන් සැපගෙන දෙන කාරණයක්. ඉතින් ඔන්න ඕකයි මේ ගාථාවේ අදහස කෙටියෙන් සැලකුවාම. ඊළඟට අපි තව දුරටත් මේ කතාවේ ගාථාවෙත් වගේ තව විස්තර විමසලා බලමු. සාමාන්‍යයෙන් මේ පින් පිළිබඳ කාරණය අපි එදිනදා ජීවිතේට ඉතාමත්ම සමීප දෙයක්. ඒක නිසා ඒ කරනවා එක පමණක් නෙවෙයි, කරන්නන් වාලේ කරන එක හෝ එහෙම නැත්නම් නම්බු ආදී දේවල් බලාපොරොත්තුෙන් පින් කිරීම නොවේ. පින්වල වටිනාකම නියමාකාරයෙන් ධර්මානුකූලව තේරුම් අරගෙන කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා මේ දැන් මේ මාතෘකාවට අදාළ කථාන්තරය තුළ වුණත් යම්කිසි ගැඹුරක් තිබෙනවා. පළමුවෙන් අපි කල්පනා කරලා බලමු මේ මහාකාශ මහරහතන් වහන්සේගේ ඒ ප්‍රතිපත්තිය. ඇත්ත වශයෙන්ම හත් දවසක් නිරාහාරව සිටියනම් දිවසක් තියෙනවනම් පිණ්ඩපාතේ යන්න හොඳ තැනක්. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් රජමැදුරු සිටු මැදුරු වලට ගියේ නැත්තේ මොකද කියලා. මහාකාශ මහරහතන් වහන්සේගේ මහා පුදුම තපෝ උග්‍ර තපෝගුණ දුසංගධාරී ස්වාමීන් වහන්සේගේ චාරිත්‍රයක් තමයි. අර සමාධියට වැඩ ඉඳලා නැගිට්ටට පස්සේ ඒ දාණය දෙන්න අවස්ථාව සලසන්නේ දුගී අයටයි, දුගී දිලිඳු අයටයි, බොහෝ විට දුගී පැල්පත්වලටයි පිණ්ඩපාතේ වඩින්නේ. මොනවා ලැබුණා හෝ වේවා, මොකද ඒ තරම් මහා කරුණාවක් තිබෙනවා. කොහොම හරි හොඳ ආහාර වේලක් ලබා ගැනීම නෙවෙයි ඒ දුර්ලභ අවස්ථාවයි කියන්නේ. අර විදියට ධානයෙන් සංවැදිලා නැගිටලා යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට ඒ අවස්ථාවේ පිණ්ඩපාතේ දෙන්න ලැබුණොත් ඒක මහත්ඵල මහානිසංස වෙනවා. ඒක නිසා ඒ අවස්ථාව දුගී මිනිසෙකුට දීමටයි උන්වහන්සේ නිතරම වෙහෙසෙන්නේ. මේ අවස්ථාවෙත් අර හෙල් කෙත ළඟට වැඩම කළේ වෙන ලොකු දෙයක් බර ආහාරයක් සඳහා නෙවෙයි, මේ හුණගේ පාවෙන විලඳ පොරි වැනි සුළු ආහාරයක්. කෙනෙකුට යැපෙන්නත් මදි වගේ හිතෙනවා. නමුත් ඒක බොහොම සතුටින් ඒක උන්වහන්සේ පිළිගත්ත ආරතනත්වයේ කෙනෙල්ලා අය ශ්‍රද්ධාවෙන් පූජා කරපු එක. ඒ වගේම ඒ විලඳ ටිකේ, ඒ ලොකු දෙයක් නෙවෙයි විලඳ ටිකේ ඒවා පූජා කිරීමේ ආනිසංසේනුයි ආරතනත්වයේ දිව්‍ය සම්පත් පවා ලැබුවේ. ඒ වගේම දැන් ඒක තුලින් පේනවා ඒක ලබාගෙන ඉවරලා ඒ තැනැත්තිය බොහොම උත්සාහවත් වුණා තව තවත් මේ පින තහවුරු කරගන්න, නැවත නැවතත් පින් කරන්න වතාවත් කිරීම ආදීන්. ඒකේ වරදක් නැතත් අන්න අර විදිය ශාසනික අර්ථයක් නිසා මහකාශ්‍යප මහරහතන් වහන්සේ ඒකට විරුද්ධ වුණා. ඒකට කැමැත්ත දුන්නේ නැහැ. මොකද ඒක තුලින් දැන් විට අනාගතයේ මිනිස්සුන් ආරෝපවාදී අකුසල් වලට පවා අසු වෙන්න තිබුණා. යම්කිසි සංඝයා වහන්සේලා ඊළඟට අනාගතයේ, අපි කියන්නේ ඒකට අනාගතයේ බලආදාර. එහෙම නැත්නම් පස්චිම ජනතාව පිළිබඳ කරුණාවෙන් උයේ උන්වහන්සේ ප්‍රතිපත්ති අනුගමනය කළේ. මොකද ඒක දැඩි වශයෙන් පෙනුණත් ඒක තුලින් තිබෙන්නේ අනාගතයේ සංඝයා වහන්සේලා කියන්න හිටියොත් මෙන්න මේ විදිහට දෙවඟනලත් ඇවිල්ලා මේවත් පිළිවෙත් කරා කියලා. එතකොට ඒක තුලින් වැරදි වැටහීම් ඇති කරගන්න තිද තියෙනවා. ඒ අවස්ථාවේ උන්වහන්සේ දැඩි ලෙස තමන්ගේ සංවරයට ගැළපෙන ආකාරයට වචන පාවිච්චි කරලා අර්ථ නැති ඉවත් කළා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ දෙකටම හරියන්න මැදහත් විදියට පුදුමන්දිමේ කරුණාවකින් මැදහත් විදියකට ඒ ප්‍රශ්නේ දෙපැත්තෙම බේරලා වගේ උත්තරයක් දුන්නා. ඒ මහා මගේ පුත්‍ර මහා කාශ්‍යපටයි කි වැඩේ ඒකලේ පින් කරන අයට අර මේ පින් කරන්න හෝ දැන් මේ ගාථාවෙන් කියවන්නේ පින් කරන්න පුළුවන් වෙලාවට පින් කරනවා, නැති වෙලාවට ඡන්දය හෝ ඇති කරගන්නවා. ඒකම ඇති කෙනෙකුට, ඒ කියන්නේ අනේ මට කොහොම හරි පිනක් කරගන්න නැත්නම් කියලා හිත හිතා ඉනකොට කුසල් සිතකයි ඉන්නේ. එහෙම හිතන කෙනාට තමයි පිනක් කරන අවස්ථාව ආවම එකපාරටම අර ධර්මයේ කියවන්නේ අහමහමි කියා කියලා, අහං අහං කියලා. මේ මම ඉන්නවා කියලා ඉස්සරහට ඇවිල්ලා පිනට අත දෙන්න මේ වැඩ කටයුතු බාර ගන්න ශක්තිය ලැබෙන්නේ. අන්න ඒක තුලින් මේ කෙටි ගාථාව නමුත් එතනත් වැදගත් දෙයක් තියෙන බුදු පියාණන් වහන්සේ මේ සිද්ධියේ තුල හුඟක් දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පොදුවේ අපි පින් ගැන කල්පනා කරලා බලනවා නම් දැන් මෙතන මේ අග පදේ තමයි බොහෝ විට ගාථාවල අග පදයෙන් කියවෙන්නේ යම්කිසි න්‍යායයක්, මූල ධර්මයක්. මෙතන කියන්නේ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ, පින්වල එක් රැස්වීම සැපතකි කියලායි බුදුහාමුදුරුවෝ ඒ ගාථාව කෙලවර කරන්නේ. අන්න ඒක ගැන අපි දැන් හිත යොදලා බලමු. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ පින් කියලා කියන්නේ. අපි කවුරුත් මේ පින් කියන එක නම් ආයි තේරුම් කරන්න අවශ්‍ය නැති තරමට දන්නවා කියලා හිතන්නේ. ඒ වුණත් අපි ටිකක් ඒකට හිත යොදලා බලමු. ධර්මානුකූලව බලනවා නම් පොතපතේ ප්‍රධාන වශයෙන්ම දැක්වෙන්නේ පින් වර්ග තුනක් හැටියට. තීනිමානි භික්ඛවේ පුඤ්ඤ කීරියවත් වූනි කියලා පුණ්‍යක්‍රියා කිරීමේ ක්‍රම, එහෙම නැත්නම් ඒවා පුණ්‍යක්‍රියා කිරීමේ අරමුණු තුනක් හැටියට දක්වනවා. දාන, සීල, භාවනා. දානමය, සීලමය, භාවනාමය වශයෙන්, දන් දීම වශයෙන්, සීල් රැකීම වශයෙන්, භාවනා කිරීම වශයෙන් සිත් තුළ ඇති කරගන්නා යම්කිසි ශක්තියක් එයින් හැගෙනවා කියලා අපිට පොදු සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්. ඒකම තවත් තැන්වල කාරණා 10ක් හැටියට දක්වනවා. මේ පින්න තුනහල ඇති දස පින් කිරියවත් කියලා නමින් හැඳින්වෙන්නේ පුණ්‍යක්‍රියාවස්තු 10ක් හැටියට. දාන සීල භාවනාවලට අමතරව එතන දක්වනවා පින් දීම, පින් අනුමෝදන් කිරීම, ඊළඟට වතාවත් කිරීම, ගරු බුහුමන් කිරීම, ඒ සුදුසන්ට ඒ ගරු බුහුමන් කිරීම, ඊළඟට ධර්ම දේශනාව, ධර්ම ඇසීම, අවසාන වශයෙන් දක්වනවා තමන්ගේ සම්‍යක් දෘෂ්ටිය ඍජු කර ගැනීම, තමන්ගේ දෘෂ්ටිය ඍජු කර ගැනීමට ධර්ම උත්සාහය. ඔන්න විදිහට දසපින් කිරියවත් නමින් පුණ්‍යක්‍රියා හැටියට 10කුත් දක්වෙනවා. ඉතින් මේවා තමයි දැන් මෙතනත් අර වතාවත් කිරීමක් පිනක් නිසා තමයි අර තැනැත්තිය දානෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව වතාවත් කිරීමට පවා උනන්දු වුණේ. මේ වායදිනදා ජීවිතයේ තමන්ට ලැබෙන අවස්ථාව අනුව සුළු වශයෙන් හෝ කරන්න පුළුවන්කම තිබෙනවා. වැඩි වියපැහැදම් දානය ආදී දේවල් වලට වියපැහැදම් යනවා හැටියට හිතුණත් දැන් අර විනද කියන ඒවා ඒ විදිහේ සුළු දෙයක්. නමුත් ඒක තුලින් අර මහාකාශ මහරහතන් වහන්සේට දවසක් ජීවත් වෙන්න ශක්තිය ලැබුණා. මේ තරම් ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ නමකගේ ආහාරයක් උනේ විලඳයි. ඉතින් ওই තුලින් අපිට පේනවා අපි සුළු හැටියට තැකිය යුතු නැහැ. ඒ වගේම එතෙන්දි තියෙන්නේ අන්න අර ඒ පින කිරීමේදී උපකාර කරගන්න හිතයි, ශ්‍රද්ධාවයි. ඒක නිසාම තමයි අපි හිතන්නේ අර දානේ මේක දැන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා සද්ධා ධනං කියලා. ශ්‍රද්ධාව ධනයක් හැටියට දක්වලා තියෙනවා. ඒක ධනයක් වෙන්නේ මොකද? අපි කල්පනා කරලා බලන්න ඕනේ ධනය කියලා වෙන්නේ මොකද? ශ්‍රද්ධාව ඇති ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා කියලා කියන්නේ තුනුරුවන් විශේෂ ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? තුනුරුවන් කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා හිතලා බලන්න ඕනේ. ත්‍රිවිධ රත්නය. ඒ රත්න සංකල්පයේ බොහොම ගැඹුරක් තිබෙනවා. ඒ වගේම මේ එක එක රත්නයක් හා සමාන රත්න තවත් රත්න නැති කියලා ඔය මේ පින්නතුන් අහලා තිබෙනවනේ. යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නාති රතනං ධම්ම සමන්නාති රතනං සංඝ සමන්නාති ආදී වශයෙන් ඔය ගාථා තියෙන. ලෝකේ යම් තාක් රත්න තිබෙනවා නම් ඒ කිසිවක් බුද්ධ රත්නයට සමාන නැති, ධර්ම රත්නයට සමාන නැති, සංඝ රත්නයට සමාන නැති. ඒකෝට යම් කෙනෙක් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා කියන්නේ ශ්‍රද්ධාධාති කියන එකේ තියෙනවා එතන හදවත පිළිබඳ කාරණයක්. ශ්‍රද්ධාධාති හදවතේ තැන්පත් කර ගැනීම. හදවතේ තැන්පත් කර ගැනීම නැත්නම් හද මැදුරේ තැන්පත් කරගන්නේ ඔන්න ඔය රුවන් තුනක්. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒවා තැන්පත් කර ගැනීම තුළින් මේ පුද්ගලයාගේ සිතුම් පැතුම් පිළිබඳ විශේෂ වටිනාකමක් ඇති වෙනවා. ඒ සිත තුළ විශාල ආලෝකයක් ඇති වෙනවා. පැහැදීමක් ඇති වෙනවා. ශ්‍රද්ධාවත් එක්කම යැදෙන වචනයක් තමයි ප්‍රසාදය කියන එක. සද්භෝ පසන්නෝ කියන වචන දෙක එකට තියෙනවා. ශ්‍රද්ධාව නිසා අර නොයෙකුත් උපමා දක්වන අතීතයේ හරියට අර දැන් මේ කාලේ නැතත් ඒ කාලේ තිබුණා මඩ සහිත දියකට දාන එක්තරා මාණිකයක්. ඒ මණිකක් වගේ දැම්මහම එතන ඒ වතුර පිරිසිදු වෙනවා. අන්න ඒ වගේ දැන් මේ ඒ දුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණාම සිත කැළඹිලි වලින් ඉවත් වෙලා ප්‍රසන්න ස්වභාවයක් වෙනවා. ඒ ප්‍රසන්න සිතින් පිනක් කරාම ඒක බොහොම ආනිසංස සම්පන්න බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. සුළු දෙයක් නමුත් එබඳු අවස්ථාවක ශ්‍රද්ධාවෙන් දුන්නොත් ඒක මහත්ඵල මානිසංස වෙනවා කියලා. අප්පම්පිච්චේ සද්ධානෝ දදාති තේනේව සෝ හෝති සුඛී පරත්ථ කියලා. සුළු දෙයක් හෝ හොඳට ශ්‍රද්ධාව ඇතිව දුන්නොත් ඒ මගින් අනාගතයේ සැපවත් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ පින් පිළිබඳව අර විදියට බුදු පියාණන් වහන්සේ පින සැපයක් හැටියට දැක්වුවේ මොකද? ධර්මයේ පින්නුම් කරනවා. දැන් ඝනශේකුන් ගත කරන ජීවිතය තුළදී නොයෙකුත් විදියේ වස්තු සම්භාර ධන නිදාන එකතු කරගන්නවා. ඒ හැම එකක්ම ගින්නට, ජලයට, සොර සතුරන්ට, රජවරුන්ට ආයත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් විනාශ වෙලා යන ඒවායින් තමන්ට අප්‍රිය දායාද කරුවන් ඒවා ගන්න පුළුවන්. නමුත් පින පිළිබඳව දක්වන්නේ අසාධාරණ මඤ්ඤේසං අචෝර හරණෝ නිදි කෛරාත දීරෝ පුඤ්ඤානි යෝ නිදි අනුගාමිකෝ කියලා බොහොම ප්‍රකට ගාථාවක් තිබෙනවා. අනිත් අයට සාධාරණ නැති කියලා කියන්නේ අනිත් අයට අයිති කරගන්න බැරි, ඒ අයට පොදු හැටියට සලකලා පාවිච්චි කරන්න බැරි විදිහේ දෙයක්. එහෙම නැත්නම් උදුරලා ගන්න බැරි විදිහේ දෙයක්. අසාධාරණං අඤ්ඤේසං අචෝරහරණෝ නිදි හොරුන්ටවත් ගන්න බෑ ඒක. යන්නේ බඳු පින ඒක කරන්නේ මොකද? එක අනුගාමික නිධානයක් වෙනවා. ඒ කෙනෙකුට අනුගාමික නිධානයක්. අර විදිහේ නිධාන කොයි විදිහට තැන්පතු ආදිය ඒ විදිහට බැංකු දැන් මේ කාලේ නම් බැංකු ඒ කාලේ ගංගා නිම්නවල ඒ තැන්වල තැන්පත් කර විශාල ධන සම්භාර. නමුත් ඒවා අර කියාපු උපද්‍රව වලින් විනාශ වෙලා යන්න පුළුවන්. යටත් පිළිසෙයින් ඔය ආර්ථික උද්ධමන ආදී ඒ නොයෙකුත් සමාජ විපර්යාස, ආර්ථික විපර්යාස නිසා අපි මේ ලොකුවට සලකන ධනය එක රැයින් සමහර විට ඒවා නිකන් කඩදාසි බවට පත් වෙන්න පුළුවන්. නමුත් මේ පින කියන එක අපිට කියන්න පුළුවන් සනාතන වටිනාකමක් ඇති රන්කාසියක් වගේ දෙයක්. ඒ යමක් අපේ චිත්තසංතානයේ පින් හැටියට තැන්පත් වුණා නම් ඒ පින විපාක නොදී ගෙවි යන්නේ නැහැ. ඒ වගේම ඒ පිනට තව පින් එකතු වෙනකොට ඒව වඩා ශක්තිමත් වෙලා ඒ තුලින් තමයි වෙන එකක් තබා බුදු කෙනෙක් පහමතු වෙන්නේ. පාරමී වශයෙන් මේ පින් එකතු වෙලා දාන පාරමිතා කියලා ඒ දන් දීම තුලින් ඇති කරගත්තු පුණ්‍ය ශක්තිය ප්‍රාර්ථනාව ප්‍රණිධිය අනුව දාන පාරමිතා නමින් එකතු වෙනවා. සීල් රැකීමෙන් එකතු කරගත්තු පුණ්‍ය සම්භාරය සීල පාරමිතා වෙනවා. නික්කම්ම වශයෙන් ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් පාරමිතා කියන වචනේ යට තිබෙන්නේ මෙන්න මේ පුණ්‍ය රාශියමයි පින් කිරීමයි. ඒක තුල වටිනාකම අපිට පේනවා අන්නාට පින් රැස් කිරීම කියන එකේ. ඉතින් ඒ වගේම ජීවිතයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යම්මි. ජීවිතය අවසානයේදී තමන්ට ලොකු සතුටක් තමන් පින් කරලා තිබීම. දැන් කොයිතරම් ධන ධාන්‍ය රැස් කරගෙන හිටියත් වතු පිටි යාන වාහන තිබුණත් මේ අවස්ථාවේ ඒවා සිහියට නැගෙනකොට මරණ අවස්ථාවේ දුකක් ඇති වෙන්නේ. මේවා ඇතැරලා යන්න වෙනව නේද කියලා ඒ දුකක් ඇති වෙනවා. අරගෙන යන්න බෑ. ඒක තමයි කියන්නේ ඒවා ගෙනියන්න බෑ. අනුගාමික නෑ ඒවා. ඒ නිදාන කිසිවක් අනුගාමික නෑ. නමුත් මරණ අවස්ථාවේ තමන් පින් කරලා තියෙනවා නම් ඒක සිහිපත් කරගන්න කරන වෙලාවක් පාසා ලොකු සතුටක් සැනසෙල්ලක් ඇතිවෙනවා. අතීතයේ මේ බෞද්ධ රජවරුන් පවා මේ පින්තුන් අහලා තියෙන දුටුගැමුණු රජතුමාගේ අවසාන අවස්ථාව පිළිබඳව වෙන දේවල් නෙවෙයි උන්වහන්සේ සිහිපත් කෙරෙව්වේ. අය කැමිය ගෙන්නවලා මේ තමන් කළ පින්ද ඒ පින් පොතක් අතීතයේ පින් පොත් පවා පාවිච්චි කරා. දැන් කාලෙත් ඔය බොහොම කලාතුරකින් පින් පොත් පාවිච්චි කරන්නේ, සමහර කෙනෙක් පින් පොත් පාවිච්චි කරන්නේ ඒවා පිළිබඳ යම් කිසි මාන්නයක් ඇති කරගෙන අනිත් ඇයට කීමට. එහෙම නෙවෙයි, තමන්ට අන්න අර සිහිපත් කර ගැනීම සඳහා තමන්ගේ සිතේ පොතක් නැතත් හිතේ හරි මේ කරන ලද පින් හිත සටහන් කරගෙන තිබෙනවා නම් අන්න අර විදිය යහන්ගත වුණු අවස්ථාවේ මරණ මංචකයේදී තමන්ට හිතල සතුටු වෙන්න පුළුවන් මුළු මහත් ජීවිතේ රැස් කරගත්තු මෙන්න මේ පුණ්‍යස්කන්ධයක් මට තිබෙනවා. ඒකට හිස්සතින් පරලෝ යන්නේ නැහැ. දැන් අර මේ රාජ දෙව් දුවනිය ගැන කියන කතාවෙන් අපට පේනවා අපේ මේ සිතුවිලි අනුමමයි මේ අනාගත භවය සකස් වෙන්නේ. අර විමානයේ ලක්ෂණයක් තමයි විනදවැල්ෙලීම. විනදවැල් මොකද විනද ටිකයි අර තැනැත්තියගේ හිතේ තිබුණේ. විනද ටික පූජ කරපු විනද ටික ආස්යෙන් ඒ කුසලයට අනුරූපවම විමානයක් සකස් වුණා. අපි හිතා ගන්න ඕන මේ අපේ වෙන එකක් තමයි මේ ශරීරේ කූඩිය පහළ වෙන්නේ. ඒ වගේම අපට මේ ආයත් දේවලු තාම සියුම් මන්දමින් කර්මය ඒවාට යටින් තිබෙනවා. අපි හිතන්නේ මේවා ඉබේ වෙන දේවල්. එහෙම නැත්නම් අපිම මේවා හදාගත්ත මේ ලෝකේ අපට ඕන හැටියට කරගත්ත හැටිය. නමුත් මේ ඔයාට තිබෙනවා කර්ම වේග. ඔවිදි දෙයක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ සංසාරේ අර පින කියන එක එතකොට උපකාර වෙනවා. දැන් මේකේ දෙපැත්තක් තිබෙනවා. පින් වලින් අපි අර එක පැත්තකින් අර දුගති මාර්ගයෙන් ඉවත් වෙලා සුගති මාර්ගයට නැඹුරු වෙනවා. ඒ වගේම අපේ නිවනටත් ඒක උපකාර වෙනවා අපේ ප්‍රාර්ථනා අනුව. ඉතින් මේ පින් ගැන කතා කරනකොට ඒකම යන වචනයක් තමයි කුසලය කියන එක. පින් කරනවා කුසල් කරනවා කියලා කියනවා. මේක ඇතම් කෙනෙක් ප්‍රශ්නයක් කරගෙනත් තිබෙනවා. මේ දෙක එකක්මද? මේවා අතර වෙනසක් තියෙනවද? ඕවා ගැනත් හිත හිත ඉන්න අයත් ඉන්නවා. මේවා කරනවට වැඩිය හිත හිත ඉන්න අයත් ඉන්නවා. කෙසේ හෝ වේවා අපි ඒ ගැන හිතලා මේ වචනවල අර්ථයක් දැන් මතක් කරලා දෙමු. මේ පින කියන එක ඇත්ත වශයෙන්ම පුණ්‍ය කියන එක පුණ්‍ය කියලා වචනයක් තිබෙනවා. ඒකේ නිරුක්තිය තරමක් දුරට හැඟවිලායි තියෙන්නේ. නමුත් අපට හිතන්න තියෙන්නේ අතීතේ මේ අටුවාචාරින් වහන්සේලා ඒක තෝරලා දෙන්නේ චිත්තගන්තාණය පිරිසිදු කරන අර්ථයෙන් පින කියලා කියන්නේ කියලා. පුණ්‍ය කියලා කියන්නේ පුණාති කියලා ඒ තෝරනවා. චිත්තගන්තාණය පිරිසිදු කරන අර්ථයෙන් කියලා. ඒක තරමක් දුරට පිළිගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් වෙන්නේ මොකද? අතීතයේ ඉඳලාම එන වචන මේ පුණ්‍ය පාප කියන වචන. පුණ්‍ය පාප. මේ එක්කම යන සංකල්පයක් තමයි පින් වලින් සිත පිරිසිදු වෙනවා, පව් වලින් අපිරිසිදු වෙනවා. පිනෙන් පිරිසිදු වෙනවා, පවෙන් අපිරිසිදු වෙනවා කියන සංකල්පය ලෝකයා තුල තිබෙනවා. ඉතින් ඒකට බොහොම අනුරූපයි මේ අපේ සිතින් කයින් වචනයෙන් කරන ක්‍රියාවලින් අපේ සිත පිරිසිදු කර ගැනීමේ අවස්ථාවලුත් තිබෙනවා. අපිරිසිදු කර ගැනීමේ අවස්ථාවලත් තිබෙනවා. අපිරිසිදු කර ගන්න දේවල් වලට අපි පව් කියලා කියනවා. පිරිසිදු කරන දේවල් වලට අපි පින් කියලා තියෙනවා. ඉතින් ඒ අතින් බලනකොට මේ ඇතැම් කෙනෙක් හැබැයි මේ කාලේ මේ පින කියන වචනයට සිංහල නිරුක්ති දෙන්න උත්සාහ කරනවා. නානාවිධ ධර්ම විකෘත කරන ක්‍රමත් තියෙනවනේ. මේ සිත පිනවන්නේ පින කියලා එහෙමත් ඇතැම් කෙනෙක් තෝරනවා. පින සිත පිනවන අර්ථයෙන් පින කියලා කිව්වොත් නොමග යන්න බොහොම ඉඩ තිබෙනවා. සිත පින වෙන කොතකුත් දේවල් තිබෙනවා පව්. ඒක නිසා එහෙම ගන්න නරකයි. අපිට ටිකක් හරි මේක අර්ථවත් වෙන්නේ අන්නර සිත පිරිසිදු කරන අර්ථයෙන් පින. එතකොට ඒවාට උපකාර වෙන්නේ දාන සීල භාවනා. දානමය වශයෙන්, සීලමය වශයෙන් එහෙම එකක් තුලින්ම කෙරෙන්නේ. දැන් දාණයෙන් කෙරෙන්නේ ලෝභය කියලා කියන මසුරුකම කියලා කියන මලකඩ කොටින්ම දීපින්න තුන් දන්නවා. දැන් ලෝභය කියන අපි ධර්මයේ දක්වන වචනය ඒකේ රළු මට්ටමක් ගොරෝසු මට්ටමක් තමයි මසුරුකම කියලා කියන එක. ඒක මලකඩක් හැටියට දක්වනවා. ඒ මලකඩ නිතර නිතර පිරිසිදු කරන්නේ නැත්නම් ඒ තමාගෙම ඒ තුලින්ම විනාශයක් ඇති වෙනවා. අන්තිමට මහා මසුරෙක් වෙනවා. එතකොට ඒ මලකඩ සෝදා හැරීමට දානෙ උපකාර වෙනවා ඉවත් කිරීමට. කොටින්ම ලෝභය කියලා කියන ක්ලේශ ධර්මයෙන් ඉවත් වීමට. ඒ වගේම ඒ දානමය වශයෙන් එහෙමයි ශීලයේ අර කාය දුස්චර්ත වාග් දුස්චර්ත මනෝ දුස්චර්ත ආදී වශයෙන් විශේෂයෙන්ම කාය දුස්චර්ත වාග් දුස්චර්ත වශයෙන් දක්වන කයින් වචනයෙන් කරන වැරදි ක්‍රියාවලින් සිදුවිය හැකි ඒ අපිරිසිදු වීම ඒවා වැළක් වෙනවා ශීලාදී ප්‍රතිපත්ති රැකීමෙන්. ඊළඟට ඒ වගේම තමයි භාවනා වශයෙන් ඒකෙත් අර ගැඹුරටම ගිහිල්ලා භාවනා වශයෙන් මේ සිතේ තිබෙන කෙලෙස් ලෝභ දෝෂ මොහ සියල්ලම නැති කරලා දාන ශක්තිය තිබෙනවා. ඒ අතින් බැලුවොත් පින්වල එහෙම බලයක් තිබෙනවා. ඊට කුසල් ගැන හිතලා බලනකොට ඒක බොහෝ දුරට එක සමාන වගේ දක්වනවා. ඒක සමානාර්ථ එහෙම නැත්නම් යටත් පිරිසෙන් සමීපාර්ථ වශයෙන් පින් සහ කුසල් කියන වචනේ ධර්මයේ දීලා තිබෙනවා. දකින්න ලැබෙනවා. නමුත් ඇතැම් විට සුවිශේෂාර්ථයකුත් මේ කුසල කියන පදේ තිබෙන බව අපට පේනවා. මෙන්න මෙහෙම ධර්මයේ කාරණයක් දක්වලා තිබෙනවා, අකුසල් මුල් සහ කුසල් මුල් කියලා. අකුසල් මුල් දැන් කොටිම කියතොත් සැරියුත් ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලාට දේශනා කළා. ඒ ප්‍රශ්නය තිබුණේ මේකයි. සැරියුත් ස්වාමීන් වහන්සේගෙන් සංඝයා වහන්සේලා ඇහුවා, සම්‍යක් දෘෂ්ටිය කියලා කඩිය කතා කරනවා, මොකද්ද මේ සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ? සැරියුත් ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ මේ සම්‍යක් දෘෂ්ටිය හැඳින්නුවා මෙන්න මේ කුසල් කියන වචනේ ආශ්‍රයෙනුත්. කීප ආකාරයකින්ම සම්‍යක් දෘෂ්ටිය හඳුන්වන්න පුළුවන්. මෙතෙන්දි සැරියුත් ස්වාමීන් වහන්සේ හඳුන්වන්නේ ඇවැත්නි, යම් කෙනෙක් අකුසලය දන්නවනම් අකුසල් මුල දන්නවනම්, ඒ වගේම කුසලය දන්නවනම් කුසල් මුල දන්නවනම්, එතකිනුත් එයා සම්‍යක් දෘෂ්ටි ඇති කෙනෙක් කියන්නේ හොඳ නරක දැනගත්තා කියන එක. ඊළඟට ඒක තවත් විග්‍රහ කරනවා. අකුසලය කියන්නේ මොකක්ද? අකුසලය කියලා කියන්නේ පානාතිපාත, දැන් මෙතන මේ අර ශික්ෂාපද වලින් ගැන කියවෙන එකයි, ප්‍රාණඝාතය අකුසලක්, අදින්නාදානය, කාමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුස වාචය, සම්පප්පලාපය, අවසාන වශයෙන් කියන හිතෙන් වෙන වැරදි දේවල් හැටියට අභිජ්ජා කියලා වචනයක් තියෙනවා. ඒකේ තේරුම විෂම ලෝභය. විෂම ලෝභය. ව්‍යාපාද කියලා කියනවා ද්වේෂය, මෛත්‍රියට විරුද්ධ එක. ඊළඟට මිච්ඡා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටි. ඔන්න ඔය අකුසල් හැටියට දක්වලා තිබෙන්නේ. ඊළඟට ඒ අකුසල් වල මුල හැටියට දක්වන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඊළඟට ඔන්න කුසල් පැත්ත ගත්තාම ඒකත් පරිත්‍ සානාසි තේරුලා දෙනවා. මොකද්ද කුසලය, මොකද්ද කුසල මුල? කුසලය තමයි ප්‍රාණාතිපාතයෙන් වෙන්වීම. පාණාතිපාතා වේරමණී කුසලං, අදින්නාදානා වේරමණී කුසලං, කාමසු මිච්ඡාචාරා වේරමණී කුසලං. මොකද්ද මේ වේරමණී කියන්නේ? විරති කියලා කියන්නේ වෙන්වීම. එතකොට ප්‍රාණඝාතය, සතුන් මැරීම පහසුවෙන් එහෙම නැත්නම් හිත බොහොම යන විදිහේ කැමැති විදිහේ දෙයක්. එයින් වැළකී සිටීම අමාරුයි. නමුත් ඒකයි කළ යුත්තේ. ඒක කුසලයක්. දැන් ඔන්න ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් කුසල කියන වචනේ නියමාර්ථය. කුසල කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ව්‍යවහාරී තිබෙන්නේ දක්ෂතාව කියන එකයි. දැන් මෙතන මේ ධර්මානුකූලව මේ නියම දක්ෂතාව මොකද්ද? අර සතා මැරීමේ දක්ෂකම නෙවෙයි, සතා මැරීමේ අදහසින් ඒ නැත්නම් ඒ චේතනාවෙන් වැළකී සිටීමයි දක්ෂකම. ඒ සංසාරයේ නියම ආකාරයෙන් දක්ෂයයි කියලා කියන්නේ දුගති මාර්ගයෙන් මිදලා සුගති මාර්ගයට යාමත්, දුගති සුගති දෙකම ඉක්මවලා අවසානයේ සසර දුක් කෙලවර කරගෙන නිවන් දැකීමක්. ඒ අතින් බලනකොට කුසල කියන වචනේ ඊටාත්ම ගැඹුරට යන වඩා ප්‍රාථමික අර්ථයක් කියලා හිතා ගන්න පුළුවන්. මොකද එතන ලෝභය, ద్వේෂය, මෝහය තමයි අකුසල මුල් හැටියට දක්වන්නේ. ඊළඟට අන්න අලෝභ දෝෂ මෝහ ඒවා තමයි දැන් මෙතෙන්දි කිව්වා අපි අර කුසල් කියලා කියන්නේ අර කියාපු අකුසල් වලින් වැළකීම, වේරමණී. ඊළඟට කුසල් මුල් මොනවද? ඒව හඳුන්වන්නේ මෙහෙමයි. අලෝභ, අදෝස, අමෝහ. අලෝභ කියලා කියන්නේ එම් පිටින්ම ලෝභය නැති කළාම නොවේ. ඒ ලෝභයෙන් ඉවත් වීම සඳහා දරන උත්සාහයයි, ද්වේෂයෙන් ඉවත් වීම සඳහා දරන උත්සාහයයි, මෝහයෙන් ඉවත් වීම සඳහා දරන උත්සාහයයි. ඒ තුලින් තමයි යම් කිසි දවසක ඊලක්කය සාර්ථක කරගත්තු අවස්ථාව ලෝභ, ද්වේෂ, මෝහ නැති කිරීමයි. එතකොට ලෝභයේ සිට අලෝභය දක්වා යන ගමන, ද්වේෂයේ සිට අද්වේෂ තත්ත්වය දක්වා යන, මෝහයේ සිට අමෝහ තත්ත්වය දක්වා යන ගමන, ඒවා තමයි කුසල හැටියට සලකන්න පුළුවන්. ඔන්න එතකොට අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. අර කුසල කියන වචනේ ගැඹුරු අර්ථයකුත් තියෙනවා. නමුත් බොහෝ විට අපි දැන් මේ කාලේ ව්‍යවහාරයට කුසල කරනවා, පින් කරනවා කියලා කියනවා. කොයි හැටියෝ ඒවා ඒ දෙකෙන්ම එක පැත්තකින් සිත පිරිසිදු වෙනවා, අනිත් පැත්තෙන් අපේ සිත අර නියමාකාරයෙන් සංසාරික සත්වයින් හැටියට නිවනට, නිවන් පැත්තට හැරෙන සංසාරික පුද්ගලයන් හැටියට යම් කිසි දක්ෂ පැවැත්මක් ප්‍රතිපත්තියක් ඒ තුලින් පෙන්වුම් කරනවා පින් සහ කුසල් වලින්. අන්න ඒක අනුව අපි හිතා ගන්න ඕන මේ පින් කියන එක මේ අපේ ජීවිතේ ඊටාත්ම ලංකර ගත යුතු දෙයක්. මේවා පින් රැස් වෙන්න ඒ තුලින් තමයි අපට, ඒක තමයි බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨාවಂತಿ පාණිනම්, පරලෝකට ප්‍රතිෂ්ඨාවක් හා සමානයි. පිහිටීමට හේතු වෙන ආරක්ෂාවට පිහිටක් වශයෙන් පවතින්නේ පිනයි. ඒ පමණක් නෙවෙයි දැන් මංගල සූත්‍රයේ කියවෙනවා පුබ්බේචකත පුඤ්ඤතා කියලා මංගලකාරණයක්. මංගලකාරණයක් හැටියට දක්වනවා අතීතයේ කරන ලද පින් නැති බව, පෙර කරන ලද පින් නැති බව, පෙරගෙන ලද පින් නැති බව. මේ ජීවිතයේ කෙනෙකුට මංගලකාරණයක් වෙන්නේ අතීතයේ පින් කළා නම් තමයි. එතකොට ඊළඟ ජීවිතයේදී අර කියාපු මංගල කාරණේ ලබන්න නම් මේ ජීවිතෙත් පින් කරන්න ඕනේ. පුබ්බේචගත පුඤ්ඤතා. මොකද ඒකට හේතුව මේ ගෙවන මනුෂ්‍යාත්මයේ දවසක් පාසා අපිට මනුෂ්‍යාත්මේ භාවය ලබා දුන්න පින කුසලයේ එක ගෙවිලා යනවා කියලා හිතා ගන්න ඕන. ඒකට හරියන්න අපි උත්සාහවත් වෙන්න නැත්නම් එදෙන්දී බුදුහාමුදුරුවෝ අර කියන්නේ අප්‍රමාදේ. ප්‍රමාද වෙන්නේ කියලා පින් කිරීම පිළිබඳව. අපමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා පින් කිරීම පිළිබඳව අප්‍රමාදී වන්නේ කියලා. ඒ අවවාදයේ අනුමමයි අර ලාජ දෙව්දුවනිය තමන්ගේ සත් සම්පත්තිය ස්ථාවර කර ගැනීම සඳහා තව තවත් පින් කරන්න උනන්දු වුණේ. අපිත් කල්පනා කරන්න ඕනේ නිදර්ශනීය ආශ්‍රයෙන් අපේ ජීවිතයේ තව නොයෙකුත් ධනධාන්‍ය ලබා ගැනීම, නිල තනතුරු ලබා ගැනීම, විභාග පාස් කර ගැනීම ආදී ඉලක්ක අපේ ජීවිත තුල තිබෙනවා. ඒවා හරියා හෝ වැරදුනා හෝ සමාජයට හරි ගියත් ඒවා සමාජයට විනාශයටත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක හැම ඉලක්කයකටම වඩා වටිනවා. අපේ මේ සංසාර ගමනේ අපි ඊළඟට ගිහිල්ලා වැටෙන්නේ කොතනද කියලා ඒ පිළිබඳව සැලකිලිමත් වීම. ඉතින් ඇත්ත වශයෙන්ම අර කියාපු විදිහේ පුණ්‍යස්කන්ධයක් අපිට නැත්නම් සමහර විට අවසාන සිත ආසන්න සිත හැටියට නරක සිතක් වෙන්න පුළුවන්. දැන් මේක තුලින් අපිට මේ කතාවෙන් තවත් කාරණයක් පැහැදිලි වෙනවා. මිලාජ දෙව්දුණිය පිළිබඳ කතාව අර ගේවිලිය. දැන් මේ පින්නතුන් අහලා තියෙන හොඳ තුන්සිත පහදා දන් දීම ගැන. තුන්සිත පහදා දන් දීම කියලා කියන්නේ දානයක් දෙන්න කලින් ඒත් හොඳ ශ්‍රද්ධාවේ ප්‍රසාදයෙන් යුක්තව දන් දීම පිට ඒකට යොදා ගැනීම. ඊළඟට දෙන අවස්ථාවෙත් ඒ වගේම හරියාකාර දන් දීමයි. ඊළඟට දුන්නට පස්සේ පසුතැවිල්ලකින් තොරව ඒ ගැන සතුටු වීම. එතකොට අර තැනැත්තිය ඇත්ත වශයෙන්ම අර දෙව්දෙව් දිව්‍ය සම්පත්තිය ලැබුවේ මේ මෙතන කියවෙන දැන් ධර්මයේ සඳහන් වෙනවා పూర్ව චේතනා, මුංචන චේතනා, අපරචේතනා කියලා. ඒ ස්ථාන තුන තුන්සිත කියලා කියන්නේ ඒකයි. పూర్ව චේතනා වශයෙන් උත් ඒ තැනැත්තිය තුල ලොකු ශ්‍රද්ධාවක් දන් දීමේ කැමැත්තක් තිබුණ නිසා තමයි අර මහරහතන් වහන්සේ දිවසින් දැකලා ඒ තැනැත්තිය ළඟට පැමිණියේ. ඊළඟට බොහොම ශ්‍රද්ධාවන්තව පසුඟ පීටුවල වැඳලා අර විද්‍යට විනෝද පූජා කළා. ඒ මුංචන චේතනාවත් පිරිසුදුයි. ඊළඟට ඒ ගැන හිතමින් සතුටු වෙමින් ලොකු සතුටකින් එතනැත්තිය ගිය නිසා තමයි ඒ අවස්ථාවෙත් සිට පිරිසුදු වුණේ. ඒ අවස්ථාවේ ආසන්න සිත හැටියට එළඹියා. මොකද මරණය හදිසි මරණයක්, ක්ෂණික මරණයක්. අපි වුණත් හිතන්න තිබෙන්නේ ලොකු පිනක් කළා ගියත් ඒ ගැන පසුතැවිලිමින් යන අවස්ථාවේ අර වීදිය ක්ෂණික මරණයක් වුණොත් බලාපොරොත්තු වෙන්න එපා දිව්‍ය ලෝකයයි කියලා. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අර තුන්සිත පහදා දීම කියන කාරණේ වැදගත්කමක්. අපි පිනක් කරනවා නම් ඒ කරන්න කලිනුත් පූර්ව චේතනා වශයෙන් ඒක ඇත්ත වශයෙන්ම පිනකට පින්කමක් කිරීමට බොහොම වෙහෙස වීම ඒක කාරණය තුල උගත් දේවල් තිබෙනවා. ඒක සැම් කෙනෙක් කියනවා අමාරුවෙන් මහන්සියල කරන පින තමයි වැඩියෙන් ආනිසංස සම්පන්න කියලා. මොකද ඒකට අදහස දහසක් සිටිවිලි පස්සට අදිනවා. නමුත් ඒකට හරියන්න සිත උනන්දු කරගන්නවා දැඩි ශ්‍රද්ධාවෙන් වීරෙන් උනන්දු කරගෙන. එතකොට ඒ පින වඩාත් ශක්තිමත් වෙනවා. ඒ විදිහට කරගෙන ඊළඟට පින කරන අවස්ථාවේ සිත දුර්වල කරගන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට පින් කළාට පස්සේ ජීවිතාන්තය දක්වා මේ ගැන හිතලා සතුටු වෙන අනුමෝදන් වීම කියලා කියන්නේ ඒකයි. අනුමෝදන් බණ කියන්නේ බණ කියලා දෙයක් තිබෙන්නේ ඒක සඳහායි. අන්න ඒකේ වටිනාකම මේ කථාන්තරිනුත් පේනවා. අපරචේතනා පිරිසුදු තියාගත යුතු බව. එතකොට වශයෙන් අපි කල්පනා කරන්න ඕන අපේ මරණේ කොයි අවස්ථාවේද කියලා කියන්න බෑ. අර විදිහට වයස් ගත වෙලා අවුරුදු 90ක් 100ක් වෙලා ජීවත් වෙනවා නම් අන්න ඒත් අවසාන කාලය ගෙවන්න වෙන්නේ කකුල් දෙකෙන් නෙමෙයි කකුල් හතරකින් ඇඳ උඩ ඉන්න වෙන්නේ. එතකොට ඒ ඇඳ උඩ ඉන්න අවස්ථාවේදී අන්න තමන්ට තියෙන්නේ තමන්ගේ හිතවිලි ටික. අර ඉඩ කඩන්වත්, ප්‍රයාණ වාහනවත්, නිලතලවත්, ඒ රැකී රක්ෂාවල් මොකක්වත් නෙවෙයි. ඒවා හීන ගොඩක් පමණයි. හීන ගොඩක් මැද ජීවත් වුණා කියලා හැඟීමයි තිබෙන්නේ. නමුත් ඒවා තුලින් තමන්ගේ සිත දියුණු කරගන්න, සිත පිරිසිදු කරගන්න, නිවනට හරවා ගන්න, දක්ෂ වීම කියලා කියන ඔය පිනත් කුසලයක් ඒවා එක්ස්ප්‍රස් කරගත්තනම් ඒත් නැත්තාට යම් සැනසෙල්ලක් තිබෙනවා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේ මතු කරලා දීපු මේ කාරණ මොකද මේ කාලේ ඇතම් කෙනෙක් මේ හැම එකක්ම අතහරින්න ඕන කියන අදහස පිට මොකක්වත් අපි එකතු කරන්න ඕනේ නැහැ. ඇයි මේ පින් එකතු කරන්න විතරක් උනන්දු වෙන්නේ? ඒක තුලේ සක්කාය දිට්ඨිය ඇති වෙනවා කියලා ওই විදිහට අතිධාවණේනුත් කතා කරන අය ඉන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වපු සම්‍යක් දෘෂ්ටි හරියාකාරයෙන් තේරුම් ගන්න කෙනෙකුට දැන් බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් දෘෂ්ටියේ ඒ පැති දෙකක් තිබෙනවා. ලෞකික වශයෙන් කියන්නේ සාංශාරික පුද්ගලයාට අදාළන්දමින් බුදු පියාණන් වහන්සේ දක්වා තිබෙන සම්‍යක් දෘෂ්ටිය හඳුන්වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා. කම්මස්සකතා සම්මාදිට්ඨි කියන එකේ තේරුම කර්මය තමාගේ කොට ඇති කියලා යන්නේ අදහසයි. කර්මය තමාගේ කොට ඇති සම්‍යක් දෘෂ්ටි. ඒක වෙන නමකින් හැඳින්වෙන්නේ දශවස්තුක සම්මාදිට්ඨි කියලා. දශවස්තුක කියලා කියන්නේ කාරණා 10ක් ඇති සම්‍යක් දෘෂ්ටිය. ඒක තවත් විස්තර කරනවා නම් මේ විදිහටයි තියෙන්නේ. සිංහලෙන් අපි ගත්තොත් දන් දීම් යාග හෝම දානය යාගය හෝමය කියන වචන තුන බමුණන් පාවිච්චි කරාට මොකද සමහර විට අපේ ධර්මයේ දැක්වෙන මේ දානය පිළිබඳවත් ඒක යොදලා තිනවා අවිශේෂයෙන්. කොටින් මෙතනින් කියන්නේ දීමනා. දීමනාවෙහි ඵලයක් ප්‍රයෝජනයක් ඇත කියන එකයි මුලින් කියවෙන්නේ. දීමක් ඇත, දානයක් ඇත, යාගයක් ඇත, හෝමයක් ඇත, ඊළඟට හොඳ නරක කර්මයන්ගේ විපාක, ඵල විපාක ඇත කියන ඒ ප්‍රස්තුතය. ඊළඟට මෙලොවක් ඇත, පරලොවක් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත කියන එකේ තේරුම නැවත උත්පත්තියක් ඇත කියන එකයි. ඇතම් කෙනෙක් ඒක විශ්වාස කරන්නේ නැහැ. මෙලොවක් ඇත, පරලොවක් ඇත, මෙලෝ පරලෝ කියලා බෙහෙදයක් තිබෙන්නේ කෙනෙක් මැරිලා නැවත උපදිනවා නම්. අන්න ඒකත් පිළිගන්නවා. මෙලොවක් ඇත, පරලොවක් ඇත. ඊළඟට මවෙක් ඇත, පියෙක් ඇත. මවෙක් ඇත, පියෙක් ඇත කියන මේ දෘෂ්ටිය එතන ඉදිරිපත් කරන්නේ මවට සහ පියාට සැලකීමේ වෙන වැදගත්කමක් ඇත. එහෙම නැත්නම් තිරිසන්සතුන් වගේ මව්පියන් ගැන සැලකන්නේ නැතුව ඒ තිරිසන්සතුන්ට මව්පිය ભેදයක් නැහැ. නමුත් මෙතන දක්වන්නේ මවෙක් ඇත, පියෙක් ඇත කියන වචනින් තේරුම් කරන්නේ ඒක ගැඹුරු අදහස මොකද්ද? මවට පියාට සැලකීමේ විශේෂ ආනිසංස ඇත කියන එකයි. ඊළඟට තව ප්‍රස්තුතියක් තිබෙනවා ඕපපාතික සත්වයේ ඉන්නේ නැත. දැන් මෙතන කියාපු අර දෙවඟන වගේ මෙහෙම හිටි ගමන් ගිහිලා මේ දිව්‍ය ලෝකේ උපන්නයි කියන එක මේ කාලේ ඇත්තම අය විද්‍යාව විතරක් දැඩිව ගත්තු අයර මේක විශ්වාස කරන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ අය හිතන හැටියට මේ ද්‍රව්‍යයට බැඳිලම තියෙන දෙයක් මේ හිත. එතකොට ද්‍රව්‍යයෙන් මිදුණාට පස්සේ මේ හිත කොහොමද දිව්‍ය ලෝකේ යන්නේ, බඹ ලෝකේ යන්නේ කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ විදිය පිළිබඳව පරිශන කරපු අය ගැනත් ওই ධර්මයේ සඳහන් වෙනවා. පායාසි කියලා එක්තරා මිත්‍යාදෘෂ්ටික ක්ෂත්‍රීය රජ කෙනෙක් මිය යනකොට මේ පණ පිට වෙන්න බැරි වෙන යම් කිසි විදියකින් වහලා මැටි ආදියෙන් ඒ වහලා එතකොට මරණයෙන් පස්සේ කොහෙවත් යන්නේ නැහැ කියලා හිතාගත්තා. ඒ විදියේ පරිශන පවාපැවැත්තු අන්නර ද්‍රව්‍යයට මුල් තැන දීමෙන් මේ කාලෙත් ඇතැම් භෞතික දෘෂ්ටිගත අය කල්පනා කරනවා කොහොමද මේ මෙතෙන්දි මැරුණ කෙනා එකපාරටම ගිහිල්ලා විමානයකුත් පහළ වෙලා අර විදිය සත්‍යයක් ලබන්නේ කියලා. නමුත් මෙතන මේ සම්මාදිට්ඨිය කියවෙනවා ඕපපාතික සත්වයේ නැත කියන ප්‍රස්තුතිය බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේක පිළිගත යුත්තා. Taman එක අද්දුදුවත් ඒක අද්දුටු පුද්ගලයන් සිටිනවා. ඕපපාතික සත්වයන් අතිසත්තා ඕපාතික. ඊළඟට ඒ වගේම කියවෙනවා මේ ලෝකයේත් පරලෝකයේත් පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කරගත්තු අභිඥා බලයෙන් අවබෝධ කරගත්තු රමණ බ්‍රාහ්මණිනුත් ලෝකයේ සිටිනවා කියලා කියන්නේ ඔන්න ඔය කාරණා 10 තමයි දශවස්තුක සම්මාදිට්ඨිය හැටියට දක්වන්නේ. ඔය සම්මාදිට්ඨිය නැති තැන ඇති වෙන්නේ මිච්ඡාදිට්ඨියක්. ඒක හඳුන්වන්නේ උච්ඡේද දෘෂ්ටිය නමින්. කොටින්ම මේ කාරණා 10 බුද්ධ පියාණන් වහන්සේ ඉදිරිපත් කළේ අර උච්ඡේද දෘෂ්ටිවාදියා, ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටිය කියලා ඒ කාලේ හිටියා නාස්තික, එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටිය. ඒ ඇතම් කෙනෙක් ඒ කාලේ හිටියා මරණයින් මත්තේ තවත් උපදින්නේ නැහැ. ඒක නිසා අපි අර කලින් අවස්ථාවකට ඔය මතක් කළ දුන්නා. ඒ දර්ශනය සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ ශ්ලෝකයකින්. එහෙම යාවත් ජීවේ සුඛං ජීවේ ඍණං කෘත්වා පිටං පිවේ බස්මි භූතස්සේ දේහස්සේ පුනරාගමනං කුතක් කියලා ජීවත් වෙන තාක් හොඳට ගිතෙන්න එහෙම කාලා සුඛෝභෝගී දේවල් කාලා දීලා හොඳට ඉන්න ඕන ණය වෙලා හරි. මොකද ශාරීරිය මිය ගියාට පස්සේ ආදාහන භූමියේදී අලු වුණාට පස්සේ ආයත්නම ලෝකයට එන්නේ ආයත් උපදින්නේ කොහොමද? ඔන්න විදියට දෘෂ්ටිය ගත්තු අයට තමයි උච්ඡේද දෘෂ්ටිය එහෙම නැත්නම් නාස්තිකවාදීන් කියලා කියන්නේ. ඒ නාස්තික දෘෂ්ටියේ තිබුණු කාරණා 10ට විරුද්ධව තමයි බුදු පියාණන් වහන්සේ මෙන්න මේ දශවස්තු සම්මාදිට්ඨිය ඉදිරිපත් කළේ. ඒ අය දන් දීම ආදී හොඳ නරක කර්ම ආදී විපාකයක් නැත, මවෙක් නැත, පියෙක් නැත, මෙලොවක් නැත, පරණාවක් නැති කිය. ඒ අය නැත නැත කියාපු ඒ වට බුදු පියාණන් වහන්සේ ඇත ඇත කිව්වා. ඒක තුල තිබෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවක්. බුදු පියාණන් වහන්සේ එතකොට ඒ මිත්‍යා දෘෂ්ටික එහෙම නැත්නම් ඒ නාස්තික දෘෂ්ටිය පිළිගත්තේ නැහැ. මොකද නාස්තික දෘෂ්ටිය වැරදෙන්නේ අර සංසාරගත සත්‍යය තුළ අනිවාර්යෙන්ම මමයේ මාගේ කියන හැඟීම තිබෙනවා. ඒක නිසා තමයි ඒකට කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා කියන්නේ. කර්මය තමාගේ කොට ඇති සම්මාදිට්ඨිය. දැන් කෙනෙකුට එකපාරටම ඔය බුද්ධිවාදී නැත්නම් කෙනෙක් කියන්න පුළුවන් දැන් ආත්මයක් නැත්නම් අපි ඉතින් හොදක් නරක් කියලා දෙයක් නැහෙනේ. ඒක ඊළඟට දන්නේ කොහොමද? ඊළඟට කියලා උපන්නාම අපි මේ විපාකද කියලා. එහෙම කියලා බේරෙන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මොකද කර්මය කියන එක තුලම තිබෙනවා ආත්ම සංඥාව. අවිද්‍යාව නිසායි සංස්කාර ඇති වෙන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාවක් ඇති වෙන්නේ මම කියන ප්‍රඥප්තිය උඩයි. තමන්ට ඕන හැටියට ලෝකය තබා ගන්නයි මේ චේතනාවක් ඉදිරිපත් කරන්නේ. යා මරන්න චේතනාවක් තව කෙනෙකුගෙන් දෙයක් හොරකම් කරන්න චේතනාවක්. ඒ චේතනාව දිහා බලනකොට එතන මමෙක් ඉන්නවා, තමා කියලා කෙනෙක් ඉන්නවා. ඒක නැත්ේ කියලා කියන්න බෑ. එතෙන් විතරක් අර අනාත්ම දෘෂ්ටිය ඉදිරිපත් කරන්න බෑ. ඔන්න ඔය යථා තත්ත්වය බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. බුදු පියාණන් වහන්සේ හැමතිස්සෙම මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන යථා භූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටියට. එතකොට ඇත්ත ඇති හැටියට නම් සංසාරගත සත්‍යය දීර්ඝ කාලයක් සංසාරයේ යන්නේ ඔන්න ඔය ගත්තු වැරදි භ්‍රාන්තිය, වැරදි අදහස, තමා කියලා කියන අදහස. ඒක හිතලා එකපාර නැති කරගන්න බෑ. හිතුව පමණින් එහෙම නැත්නම් තර්කයෙන් නැති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නැති කරගන්න ක්‍රමය තමයි භාවනා මාර්ගයට පිවිසිලා සමාධි සිත්තෙන් විදර්ශනා වශයෙන් මේක යථා තත්ත්වය දැකලා, මෙතන මේ පංචස්කන්ධය තුල මමෙක් නැති බව දැකලා, ඒ තුලින් තමයි මේක මිදෙන්න ඕනේ. එහෙම නැත්නම් තර්ක කරන්න බෑ. පොතයි බුදුහාමුදුරු කියලා තියෙනෝනේ ආත්මයක් නැහැ කියලා. ඒක නිසා අපට මොකද අම්මා තාත්තා හරි මරලා අපි මේ ජීවත් වෙන්න ඕන කියලා කිව්වොත් ඒ කන්නර උච්ඡේද දෘෂ්ටියේ නාස්තික දෘෂ්ටියට යනවා. එහෙම කියපු අය ඒ කාලෙත් හිටියා. ඒ අන්තයෙන් ඉවත් වීමටයි බුදු පියාණන් වහන්සේ දශවස්තුක සම්මාදිට්ඨිය ඉදිරිපත් කළේ. ඊළඟට ගැඹුරු ධර්ම සම්මාදිට්ඨිය අපි බොහෝ අවස්ථාවල ගැඹුරු මාතෘකා ඇති දේශනාවල මතක් කළ දීලා තිබෙනවා. ගැඹුරු සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි මේ චතුරාර්ය සත්‍ය. දැන් කෙනෙක් මේව පටලවා ගන්නවා. ලෞකික සම්මාදිටියත් ලෝකෝත්තර සම්මාදිටියත් අතර අපි මේ ලෞකික කියලා කිව්වේ අර සංසාරගත සත්‍යයට බලපාන ධර්මතාවයි. ඒ ධර්මතාව බලපාන්නේ මොකද? අවිද්‍යාව ඇති තාක් සංස්කාර තිබෙන, සංස්කාර ඇති තාක් අර විඥාන නාම රූප ආදී ප්‍රතිසංඋපා ධර්මයට අනුකූලව ක්‍රියාකාරීත්වයක් සංසාරයේ තිබෙනවා. ඒක නිසා අපට ආත්මයක් නැත කියලා බේරෙන්න බෑ එතන. අපේ ක්‍රියාවලිය තුළ, චේතනාව තුළ තිබෙනවා මමය කියලා ගත්ත වැරදි සංඥාවක්, භ්‍රාන්තියක්. ඒක විපාක අපි විඳින්න ඕන. ඒ වගකීම අපි ගන්න ඕන. යම් වගකීමකින් යුක්තව අපි වැඩක් කරා නම් ඒකේ විපාකයක් අපි විඳින්න ඕන. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ ඒක අනුවයි කියන්නේ තනාව කතම් පාපං කියලා. තමාම කරන ලද පාපයට තමන්ට විඳින්නන තමන් කරන හොඳ දේ හොඳ විපාක තිබෙනවා. අර එතන තමා පිළිබඳයි එතන කතාව. මොකද ඒ ප්‍රස්තුතිය උඩ ඉඳගෙනයි මේ කුසල් හෝ අකුසල් හෝ කරන්නේ, පින් හෝ පව් හෝ කරන්නේ. ඒක අවශ්‍යයි. ඒක නැතුව බෑ. මේකෙන් මිදෙන්න ඕන. අපි බොහෝ අවස්ථාවල අර දිය වැලකින් ඈතර වීමේ උපමාව එහෙම දැක්වෙත් ඒකයි. ඒ ගලාගෙන යන දිය ඇල මහා ජලාශයක් එහෙම නැද දිය පහරකින් ඈතර වෙනකොට ඒ දිය පහරට ටිකක් ඉඩ දීලා මෙමිහිමීට සීරුවෙන් අඩිය තියලා තමයි යහපැත්තට යන්න වෙන්නේ. ඒ වගේම දෙයක් මේ සංසාරේ තිබෙන්නේ. දීර්ඝ කාලයක් සත්වයා මේ සංසාරයේ ওই අවිද්‍යාව, තණ්හාව ආදීන් ඒවායින් පීඩා විඳින්, ඒ තුලින් ඇති කරගත්තු කර්ම වේගවල විපාක විඳින්න යනවා. ඒකට එකපාරට මේක හිතුව පරිදිෙන් තර්කයෙන් කරන්න බෑ. මේක ඒ සත්‍යයම පත්‍යත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන ආකාරයට සමාම විතින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මෙතන ආත්මයක් නැති බව වෙන පොතේ තියුණු පරිියටවත් තර්කයෙන්වත් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂ වෙන තාක් අර චේතනාව කියන එක අර විදියටම ඇති වෙනවා. ඒකේ දැඩිව උපාදානිය ඇතිව, අල්ලා ගැනීම ඇතිව, උපාදානිය ඇති තැන අන්න නැවතත් භවයක් තිබෙනවා, නැවතත් භවයක් නැවෙනවා. දැන් මෙතන නම් කිව්වේ දිව්‍ය විමානයක්. මේ දිව්‍ය විමානය නැවුණා වගේම තමයි කෙනෙක් පාප කර්මයක් කළා නම් ඒ තැනත්තාට ඒකට ගැලපෙන නිරය ප්‍රේත ආදී තත්ත්වවල භවයක් ඇති වෙන්නේ. ඔන්න ඒ ධර්මතාවයි තිබෙන්නේ. ඒ ධර්මතාවට අනුකූලව තමයි සම්මාසගතව සම්මාදිට්‍ය බුදු පියාණන් වහන්සේ දක්වා වදාලේ. ඒ වාදී මේ මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැති කියලා බේරෙන්න බෑ. ඒ ප්‍රස්තුතිය මත ඉඳගෙනම ඊළඟට අනිත් පැත්තට හැරෙන්න ඕන. ඒවයි හොඳ පැත්තට හැරෙන්න ඕන. අකුසල් පැත්ත ඇතෑරලා කුසල් පැත්තට හැරෙන්න ඕන. පව් පැත්ත ඇතෑරලා පින් පැත්තට හැරෙන්න ඕන. ඒ ටික නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බෞද්ධයා නිතරම මේ ගැන තර්ක කර කරන්නේ නැතුව මෙන්න මේ පින් පැත්තට, පිනෙන් පිනට ඉදිරියට යන්න ඕන, පිනෙන් පින එකතු කර ගන්න ඕන. ඒ වගේම කුසල් පිළිබඳවත් පින් පින කිව්වහම අපි අර සාමාන්‍ය හිතන්නේ දානමය පුණ්‍ය කර්මය විතරයි. නමුත් තේරුම් ගන්න ඕන දාණයට වඩා උසස් සීලය, සීලයට වඩා උසස් භාවනාව. මේ හැම එකක් තුළම තිබෙන යම් කිසි අතහැරීමක්. දානයෙන් කෙරෙන්නේ බාහිර වස්තු පරිත්‍යාගයයි. සීලයෙන් කෙරෙන්නේ අපේ හිත බොහොම කැමැති කය වචනය පිළිබඳ යම් යම් වැරදි හැසිරීම් වලින් වැළකී සිටීමයි. වේරමණී විරතිය ඒක අමාරු දෙයක්. එතනදිත් තියෙන අතහැරීමයි. භාවනාවේදීටත් වඩා ඈතට යනවා. අපේ සිත හැමතිස්සෙම විසිරෙන ස්වභාවයකින් ඒ අතට ඇදෙන ස්වභාවයක් තිබෙනවා. ඒක පාලනය කරගෙන ඒක අරමුණක පිටුවාගෙන ඊළඟට ඊටත් වඩා ගැඹුරු දෙය තමයි විදර්ශනා වශයෙන් මේ මමයේ මාගේ කියලා කියවපු එක එකක් ගැඹුරින් දැකලා විනිවිද දැකලා මේ වාය පිළිබඳ ඇල්ම ඇතහැරීම ඒක තමයි ලොකුම ඇතහැරීම පංචස්කන්ධය ඇතහැරීම ඒ අතින් බලනකොට මේ පින කියලා අපි කෙටියෙන් සැලකුවාට මොකද දානමය පුණ්‍ය කිරියවත්තු සීලමය පුණ්‍ය කිරියවත්තු භාවනාමය පුණ්‍ය කිරියවත්තු කියන ඒ තුන තුල තියෙනවා නිවන් දක්වාම යන ක්‍රියාමාර්ගය කෙනෙකු විසින් ගත යුතු ක්‍රියාමාර්ගය මොකද අපි අහලා තියෙනවා බෝධිසත්වයන් වහන්සේලා අබුද්ධෝත්පාද කාලවල පවා එනෙක්ම සංකල්පය දැඩිව අරගෙන හිමවතට ගිහිල්ලා මන භාවනා කරා ඒ තුල යට තිබෙන්නේ ඒවා ඉෂ්ට වුණේ නැතත් යට තිබෙන්නේ සංසාරය භයානකයි මේකෙන් මිදෙන්න ඕන ඇතැම් විට බෝධිසත්වයන් වහන්සේලා නම් මාත්මනක මිදිලා මාදී අනිත් අයත් මේ දුකෙන් මුදවන්න ඕන මොකද විශේෂයෙන්ම බෝධිසත්වයන් වහන්සේලා ඒ ජීවිතවල අවිඥානාවීන්ව ඉඳගෙන දුඩුවා මේ අපාය එහෙම නැත්නම් ඒ പ്രേත ලෝක ආදී තැන්වල සත්වයා විඳින දුක් ගැහැට මේ කියපු පාප කර්ම නිසා ඒක නිසා මහා කරුණාව නිසා උන්වහන්සේලා කල්පනා කරා මා විතරක් මිදෙල මදි අනිත් අයත් මුදව ගන්නවා අනේක තුල කොහොම නමුත් මෙතන භාවනාවේ වශයෙන් උන්වහන්සේලා ඒ සිත එක්තැන් කර ගැනීමට හේතුණා ධ්‍යාන තත්ත්ව ලබාගත් විශාල පරිත්‍යාග කළා නිකම්මයේ සම්පූර්ණ කරගෙන අනේ යතින් බලනකොට මේ හැම එකක් තුනම තිබෙන අතහැරීමයි මේ අතහැරීම තුලින් අපිට හිතා ගන්න පුළුවන් ඒක පැත්තකින් පිරිසිදු වෙනවා ඒ එක්කම නිවනට ලං වෙනවා නිවන කියලා කියන්නේ ඒ සියලු සංස්කාර සංසිඳීමෙන් එතන සියලු සංස්කාර කියලා කියනකොට අර කර්ම වේග සංසිඳ වීමක් එතන කියන්නේ එතකොට කර්මය පාප කර්ම අකුසල කර්ම වලින් ඉවත් වෙලා හොඳ කර්ම වලට නැඹුරු වෙලා ඒ තුලින් තමයි ඊළඟට සම්පූර්ණයෙන්ම කර්මය යට තිබෙන අවිද්‍යාව තෘෂ්ණාවත් කියන එක ඒවා යථා ස්වභාවය නුවණින් දැකලා සමාධියෙන් දැකලා ඒවා ඉවත් කරලා ඒවායින් මිදිලා අන්තිමේදී අබ්බ සංඛාර සමත කියලා කියන සියලු සංස්කාරයන් සියලු කර්ම වේගයන් සංසිඳ වීමේ ශක්තිය කියලා කියන ඒ පින ඒ නිවන ලබා ගන්න ඒක උපසම කියලා කියන උපසමය අන්න ඒ නිවන් දක්වාම යන මාර්ගයයි එතකොට මේ පින කුසලය කියන වචන තුලින් බුදු පියාණන් වහන්සේ මතු කළ දීලා තිබෙන්නේ අපි නිතර කල්පනා කරන්න ඕන අර අන්තගාමීව එහෙම නැත්නම් අතිධාවණයෙන් ඒ තර්කයට විතරක් මේ වැඩ ඉඩ දීලා ඔක්කොම කරන්න ඉඩ දීලා අපි අර බොහෝ විට කියන්නේ බුද්ධිවාදීන් කියන වචනයක් යොදන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ අය මොළය විතරක් මුල් කරගෙන මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය පමණක් ලොකුට අරගෙන මේවා පිළිබඳව උදාසීන වෙනවා විපින් දහම් පිළිබඳව ශ්‍රද්ධාව ආදී කාරණා පිළිබඳ දැන් අපි කිව්වා ශ්‍රද්ධාව කියන වචනය තුල හදවත ගැන කියවෙනවා ඒ වගේම ඒ කොයි කවුරු හෝ ඒවා තම තමන්ගේ දිනදා ජීවිතේ මේ හදවත පිළිබඳ බලපෑමකුත් සිදුවෙන බව ඒකෙන් හොඳට විස්තර අහුවොත් එයා තේරුම් කරાવી නමුත් ධර්මයේ පැත්තට ගියාම තර්කයේ පැත්තට ගියාම ඒක අමතක වෙනවා එතකොට කෙනෙකුගේ සම්පූර්ණ අපි කියන්නේ පූර්ණ පරිවර්තනය සිද්ධ වෙන්නේ චරිතයක් පිළිබඳව ජීවිතයක් පිළිබඳ සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙන්න නම් මොළයත් හදවතත් දෙකම ඒ එක ආකාරයෙන් එක විදිහට මේක යන්න ඕනේ මේ ගමන ඒකයි බුද්ධ පියාණන් වහන්සේ දැන් මෙතෙන්දි තර දාන ආදී පින්කම් බාහිර වශයෙන් ඉෂ්ට කරන්න පුළුවන් Tamanta ලොකු ධනයක් තිබෙනවා නම් ලොකු දානයක් දෙන්න පුළුවන් ඒක ලොකු දානයක් වුණාට මොකද හිත පොඩි නම් අර ලොකු ආනිසංසයකින් බලාපොරොත්තු වෙන්න බෑ නමුත් අර හුලඟ යන විලද හුලඟ යන පොරි ටිකක් පූජා කළා යර තැනැත්තිය ක්ෂණිකවම ගිහිල්ලා අර කෞතිසා දේවුල උත්පත්ති ලැබුවේ දැන් මේ කාලෙත් ඔය උඩට යන්න බොහොම වියයී දම් කරලා මහා විද්‍යාව තාක්ෂණය මගින් සමහර විට මේ අපට පේන තරුවාදී නොයිකුත් ලෝකවලට යන්න උත්සාහ කරනවා ඒ ගියත් ආපහු ඇටිලා අන්තිමට අපායටත් යන්න පුළුවන් ඒ අහසට ගිහිල්ලා හඳ ආදීව තරණය කළා වූ ගගනගාමී දැන් කොහේ ඉන්නවද එයා මිය ගියලා ඉන්නවනම් අපායනවද කියලාවත් දන්නේ නැහැ එතකොට ඒ తాවකාලිකව ඒ උඩට යාම වගේ දෙයක් නෙවෙයි මෙතන සිත පිරිසුදු කරගත්තනම් සිත නිවනට නැඹුරු කරගත්තනම් ඊළඟට ධ්‍යාන ආදී ලබා ගත්තනම් ඒ තැනට දිව්‍ය ලෝක උත්පත්තිය බ්‍රහ්ම ලෝක උත්පත්තිය අර කියාවි අන්දමින් ක්ෂණිකව ලබා ගන්න පුළුවන් ඕපපාතික තත්ත්ව ලබා ගන්න පුළුවන් ඕකයි ධර්මය කියලා කියන්නේ එතකොට අපි බුදු පියාණන් වහන්සේ ධර්මපදයේ ප්‍රකාශ කළ මුල් ගාථාවටම අපි නැවත ඇත්තෙන්න ඕනේ මනෝ භුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මේ හැම එකකට මම සිතයි ප්‍රධාන මනෝමය මේ සිතෙන් මේවා සකස් කරලා තියෙන එතන සිත කියලා කියන්නේ අන්න අර කියාපු අපි මේ චින්තන පරම්පරාව එකට හදවතත් එකතු වෙනවා ඉතින් ඒක කුසල් හෝ අකුසල් ආදී වශයෙන් මේ ලෝක සත්‍ය සංසාරයේ මේවා කරමින් ගමන් කරනවා යම් කිසි අවස්ථාවක මේ හදවත පිරිසුදු කරගෙන සිතවිලි පිරිසුදු කරගෙන හිත තැන්පත් කරගෙන සමාධිමත් කරගෙන ඒ තුලින් තමාගේ පිළිබඳ යථාතත්ත්වය අවබෝධ කරගත්තනම් පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අන්නේ අවස්ථාවේ මේ ප්‍රත්‍යක්ෂය තුලින් අර සත්කාය දෘෂ්ටිය කියලා මෙතෙක් සංසාරයේ දැඩිවගත්තු මම මාගේ කියන හැඟීම බොහෝ දුරට ලිහිල් වෙනවා. ඊළඟට එතන ඉඳලා ඒක නිසාම කර්ම ශක්තිය සීනවීම නිසාම තමයි ඒ අයට අපාය දොර වැහෙන්නේ. අපායට යන්නේ අන්න අර දැඩි දෘඩ ආත්ම දෘෂ්ටිය ඇති අය තමයි ඔය තිරිසන් සතුන් තුල තිබෙන මේ විදිහේ දෙයක්. තිරිසන් ලෝක ආදී තැන්වල. ඉතින් අර නිවන් ප්‍රථම මාර්ගයේ නෝ නිවන් දුටුවා නම් ඒත් නැත්තාගේ කර්ම වේග ලිහිල් වෙනවා. ඒ විදිහට ගිහිල්ලා තමයි යම් කිසි අවස්ථාවක අර බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අස්මිමාන කියලා කියන මේ මම මාගේ කියන හැඟීමේ සියුම් තත්ව පවා ඒවත් ඉක්මවලා මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ඒත් නැත්තාගේ චිත්ත සංතානේ නැවත අර විදිහට භවගාමී කර්ම රැස් වෙන්නේ නැහැ. එච්චරයි විමුක්තිය. අනේ දක්පායන මාර්ගයයි බුදු පියාණන් වහන්සේ මෙතන මධ්‍යම ප්‍රතිපදාව හැටියට දැක්කුවේ. ඒ නිසා අපි මේවා අහක දාන්න නරකයි. මේවා සාමාන්‍ය මෝඩ ශ්‍රද්ධා විතරක් ඇති අය යෙදෙන දෙයක් මේ පින්කම් කියලා කියන්නේ. මේකෙන් තමයි ආරම්භය. ආරම්භක පියවර නැතුව අනිත්‍යව එකතු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා මේ අද දවසේ මේ පින්නතුන් ඒ වගේම දෙයක් තමයි මේ ශීල සමාදානයේ වැඩිගත් හැටියට සලකලා දවසක් ඒ තම තමන්ගේ ගිහි ගෙවල් වලින් ඉවත් වෙලා ඇවිල්ලා මේ වටිනා ශීල ප්‍රතිපත්තිය දැක්කා. ඒක තුල තියෙන්නේ රහතන් වහන්සේලාගේ ජීවන මාර්ගයට ලංවීමයි. බුදු පියාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කළ දෙයක් මේ සිල් රැකීම, අට සිල් රැකීම, දසසිල් රැකීම ආදී උසස් සීලයක් සමාදන් වී රැකීම. ඊළාට ඒ ශීලය තුල ඉඳගෙන ඊළාට භාවනාවක් කරනවා නම් ඒ තැනත්තාට ඉක්මනින් පුළුවන් සිත සමාධිමත් කරගෙන මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට මේ පංචස්කන්ධය යථා ස්වභාවය විදර්ශනාවෙන් අවබෝධ කරගත්තා නම් ඊතනත්ට අන්නාර කියාපු සෝවාන් ආදී මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න ශක්තිය තිබෙනවා. නිසා දැන් සතුටු වෙන්න ඕන. අද මේ පොයේ දවසේ මේ පින්වත් පිරිස තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යම් කිසි ශීලයක් සමාදන් වෙලා මේ පැයක් පමණ කාලය තුල ධර්මාශ්‍රවණය කළ ධර්මාශ්‍රවණය තුල අපි නිතර මතක් කරන්නේ ඒකෙන් මේ ක්ෂණිකව ලබන ආනිසංසය තමයි සද්ධා විරිය සති සමාධි කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඇති කර ගැනීමට හෝ ඒවා මෝහුරුවා ගැනීමට හෝ අවස්ථාව අන්නේ විදිහට කල්පනා කරගෙන මේ පැයක් තුළ මේ ධර්ම දේශනාව තුළින් ශ්‍රද්ධා වීරය සති සමාධියන් ප්‍රමාණිකට වෙනුනම් ඒකාම දියුණු කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් තව තවත් බණ භාවනා සාර්ථක කරගෙන පරිබෝධ කාරණා ඉවත් කරගෙන උපකාරක ධර්ම ලං කරගෙන හැකි තාක් ඉක්මනින් මේ බුද්ධ ශාසනය පරිහානිය මෙන්න කලින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අප මිදලා උතුම් මහා මහණෙනි සැනසීමට මේ කුසලයේ ඒකාන්තින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ශාසන ආරක්ෂක දෙවිදේවතාවුනුත් ඒ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසල අනුමෝදන් වී තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාත් ඇති කරගෙන මේ ගාථා කියලා දෙන්න. එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත් සිද්ධියා සම්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දීවානාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දීවානාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දීවානාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තාජනි දුක්ඛාභයප්පත්තාජනි භය සෝකප්පත්තාජනි සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සෝති භවන්තු තේ අභිවාදන සීලිස නිච්චන් වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මිවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.